මිළඟට ගරු ලක්ෂ්මණ අප අවයෝධන මාධ්‍යතුමා, ඔබතුමාට මිනිත්තු 11 කාලයක් තියෙනවා.
ගරු මුලස්නාරුඩ සභාපතිතුමනි, විශේෂයෙන්ම මේ රටට බලපාන, ප්‍රධාන වශයෙන් ආර්ථිකයට සහ ආරක්ෂාවට බලපාන අංශ කීපයක් පිළිබඳ අද අමාත්‍යංශයට වැසිශ්‍ය සාකච්ඡා කරන මේ වෙලාවේ මම ඉතාමත්ම සතුටු වෙනවා මේ සම්බන්ධයෙන් වචන ස්වල්පයක් කතා කිරීමට අවස්ථාවක් ලැබීම පිළිබඳ. අපි මේ අවස්ථාවේ සිහිපත් කරනවා මේ රටේ දශක 3කට වැඩි කාලයක් මේ රට වෙලාගත් මේ මහා යුද්ධය 1976 දොරයප්පාගේ ඝාතනයේ ඉඳලා ක්‍රමක්‍රමයෙන් මේ රටට භීෂණය ගෙනල්ලා මේ රටේ ලෝකය මවිත කරන ත්‍රස්තවාදයක් බිහි කරලා ඒ ත්‍රස්තවාදයෙන් මේ රටම වෙලාගත් අවස්ථාවක මේ රටේ ඉඳපු රාජ්‍ය නායකයන් 1978 ව්‍යවස්ථා 77 පත්තුරු ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා, ඒ වගේම ප්‍රේමදාස ජනාධිපතිතුමා, විජේතුංග ජනාධිපතිතුමා, ඒ වගේම රණසිංහ ප්‍රේමදාස මැතිතුමා, චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය, මහින්ද රාජපක්ෂ මැතිතුමා, වර්තමාන ජනාධිපතිතුමා දක්වාම විශේෂයෙන්ම මේ අවදානම් තත්ත්වය මේ රටේ පැවතුණා. අපි ඉතිහාසයේ මේ සම්බන්ධයෙන් කැපවුණු ත්‍රිවිධ හමුදාවට මේ අවස්ථාවේදී අපේ විශේෂ ස්තුතියත්, ඒ වගේම පොලිසියට, සිවිල් ආරක්ෂක බලකායට අප රට වෙනුවෙන් කරපු ඒ සේවයට, ඒ සේවය මේ අවස්ථාවේදී අපි සිහිපත් කරමු. ඒ වගේම මුදල් ඇමතිතුමාටත් විශේෂයෙන් මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙනවා. ජාතික ආරක්ෂාව පිළිබඳ විශාල මුදලක් මේ වතාවෙදිත් වෙන් කරලා මේ ජාතික ආරක්ෂාවේ වැදගත්කම මේ අවස්ථාවේදී පෙන්නුම් කිරීම සම්බන්ධයි. රටක යුද්ධයක් තිබුණත් නැතත් රටේ ජාතික ආරක්ෂාව තිබිය යුතුයි. සිංගප්පූරුව ඉතාමත්ම ශක්තිමත් රටක් ආර්ථික වශයෙන්, ඒ වගේම ආරක්ෂා වශයෙන්. නමුත් සිංගප්පූරුවේ යුද්ධයක් නැහැ කියලා, අභ්‍යන්තර අරගල නැහැ කියලා ආරක්ෂාවට වැඩිපුරම මුදල් වෙන් කරන රටක්. ඒ වගේම ලෝකයේ සාමාන්‍යයෙන් සංසුන්ව තියෙන රටවල් ආරක්ෂාව ගැන දැඩි අවධානයක් යොමු කරනවා. මේ සභාවේදී මතු වුණා ඇයි ආරක්ෂාවට මේ තරම් මුදලක් වියදම් කරන්නේ කියලා. මේ සභාවේදී පවණක් නෙමෙයි, පසුගිය රූපවාහිනී විවාදවලදී අපි දැක්කා සමහර මන්ත්‍රීවරු මේ ආරක්ෂාව පිළිබඳ වියදම පිළිබඳ කතා කරනවා. නමුත් මේ අපිට තියෙන අත්දැකීම් සහ ලෝකයේ අද ඇතිවෙලා තියෙන අත්දැකීම් බැලුවම අපේ ආරක්ෂාව පිළිබඳ අපි සැලකිලිමත් වීම සහ අපි ආරක්ෂාවට අපේ ආරක්ෂාව සරසා ගැනීම අපේ ප්‍රධාන කාර්යයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මෙතන මහජනතාවට වැරදි මතයක් ගියා මේ පහුගිය වකවානුව ඇතුළත මේ ත්‍රිවිධ හමුදාවට සහ ත්‍රිවිධ හමුදාවට පොලිසියට, ඒ වගේම මේ යුද්ධය වෙනුවෙන් කැපවුණු උදවියට මේ අත්වෙන ඉරණමක් තියෙනවා කිය. නමුත් අපි මේ පහුගිය වකවානුවලම දැක්ක දෙයක් තමයි මේ යුද්ධය නිසා හෝ ඒ නිසා යුද්ධයට සහභාගි වෙලා ඒ සඳහා කැපවුණු කිසිම හමුදා නිලධාරියෙකුට හෝ ඒ ආරක්ෂකංශ නිලධාරියෙකුට හානියක් වෙන්න දෙන්නේ නැහැ කියන එක මේ රටේ ජනාධිපතිවරයා හැටියට ජනාධිපතිවරයා ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ කරා. ඒ වගේම අපිට තිබුණු බියක් මේ පහුගිය වකවානුවල ඇති වුණාද ආරක්ෂකංශය පිළිබඳ? මේ ආරක්ෂකංශය යුද්ධය නිසා මේකට මැදිහත් වෙලා, යුද්ධය නිසා යම් හේතුවක් නිසා දඬුවමක් ලැබිලා තිබුණාද? ජාත්‍යන්තර අධිකරණ ගැන කතා කරා, ජාත්‍යන්තරයේ බලපෑම් ගැන කතා කරා, මේ පිළිබඳ විශාල බයක් රටේ ඇති කරා. නමුත් ජාත්‍යන්තර අධිකරණයක්, හයිබ්‍රිඩ් අධිකරණයක් මේ රට ගේනවා කිව්වා, එහෙම දෙයක් ඇති වෙන්න ඉඩක් දුන්නාද? මේ රටේ රාජ්‍ය නායකයා හැටියට ජනාධිපතිවයි ඉතාමත් පැහැදිලිව කිව්වා මොන බලපෑම් ආවත් මේ රටේ ජනතාව ආරක්ෂා කරගන්න දිවිදුන්නු හමුදාවට, ඒ වගේම ජීවත් වෙන හමුදාවට ඒ තත්ත්වයේ අත්වෙන ඉරණමකට එතුමා ඉඩක් දෙන්නේ නැහැ කියලා. ඒ නිසා මේ අනාරක්ෂික ප්‍රකාශ කිරීම ඉතාමත් අවිනිශ්චිතයි. අද එක පැත්තකින් අනුර කුමාර දිස්ත්‍රිනායක මැතිතුමා ඉතාමත් පැහැදිලිව කිව්වා ජාතිවාදය වපුරවන්න එපා කියන එක. මොකද හේතුව අපි සිවිල් යුද්ධ දෙකකට මැදි වෙච්ච උද රටක්. අපි සිංහල ජාතිවාදයෙන් අපි පීඩාවට පත්ව දෙමළ ජාතිවාදයෙන් අපි පීඩාවට පත් වුණා. මේ ජාතිවාදී ප්‍රශ්නේ නිසා මේ රටේ දශක තුනක් ජීවත් වෙන්න මහජනතාව බියෙන් සැකෙන් ජීවත් වුණේ. ඒ නිසා ඒ බියෙන් සැකෙන් ජීවත් වුණු ජනතාවකට මේ රටේ හමුදාව අපිට නිදහසේ ජීවත් වෙන්න ත්‍රිවිධ හමුදාව පොලිසිය මේ ආරක්ෂක අංශ මේ අවුරුදු 30 වෙච්ච කැපවීම අපිට මේ ජීවත් වීමේ සහනය ලබා දුන්නා මේ රටේ. අපිට බියක් සැකක් නැතුව ජීවත් වීමට ඔවුන් මේ රටට අපිට අවස්ථාවක් සලසලා දුන්නා. මම ඊයේ දවස තුල එක අවමගුල් උත්සවයකට සහභාගී වෙච්ච වෙලාවේ මම මාත් එක්ක පොඩි දරුවෙක් මම අහුවා මේ දරුවා කාගේද කියලා. මේ දරුවා අපේ ආරක්ෂක අංශයේ බුද්ධි අංශයේ ප්‍රධාන නිලධාරියෙක්ගේ මියගිය දුවෙක්. ඒ බුද්ධි අංශ නිලධාරියා මිය යනකොට මාස 3යි. මේ දුව අද අහනවා ඒ තාත්තා එන්නේ කවදාද කියලා. ඒ වගේ තත්ත්වයක් තිබුණේ. තමන්ගේ සාමි පුරුෂය අහිමි වෙච්ච භාර්යාවන් රාශියක් මේ රටේ හිටියා. තමන්ගේ දූ දරුවන්ට තමන්ගේ පියා නැති වුණා. ඒ කැපවීම කළා මේ රට ආරක්ෂා කරපු එක දේශපාලනඥයන්ගේ යුතුකම තමයි. ඒ ආරක්ෂා කරලා දුන්නු රට අපි දේශපාලන වශයෙන් ආරක්ෂා කළ දෙන එක. ජාතිවාදයෙන් මේ රටේ තියෙන ත්‍රස්තවාදයෙන් නැවත ඇති නොවීමට ඒ ආරක්ෂාව ලබා දීම සඳහා අපේ කැපවීම තියෙන්න ඕන. ඒ නිසා මේ රටට යම් විදියකින් අපේ මේ දේශපාලන පක්ෂ සියලු දේශපාලන පක්ෂ සාකච්ඡා මට්ටමකට එන්න ඕන මේ විවේචනය නැතුව. අපි ව්‍යවස්ථාව ගැන කතා
කරනවා. ගරු මුජිබුර් රහමාන් මන්තුමා මුලාසනෙට.
අපි ව්‍යවස්ථාව ගැන කතා කරනවා ගරු මුලාසනෙට මන්ත්‍රීතුමනි. 1972 ව්‍යවස්ථාව මේ රටේ සාකච්ඡා කරේ නැහැ. මොන 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 මණ්ඩපේද සාකච්ඡා කරේ? 1972 ව්‍යවස්ථාව සංඝයා වහන්සේලාට සාකච්ඡා කරන්න ඉඩක් තිබුණාද? 1972 ව්‍යවස්ථාව මේ රටේ මහජනතාවට සාකච්ඡා කරන්න අවස්ථාවක් ලැබුණාද? 78 ව්‍යවස්ථාව කවුද සාකච්ඡා කරේ? 78 ව්‍යවස්ථාවට ඉඩක් තිබුණාද එහෙම සාකච්ඡා කරන්න? එහෙම සාකච්ඡා මණ්ඩප තිබුණාද? නෑ, එහෙම මණ්ඩප තිබුණේ නෑ. 2001 ව්‍යවස්ථාව වෙනස් කරන්න ගේනකොට ඒ ව්‍යවස්ථාව සකස් කරාම මේ පාර්ලිමේන්තුවේදී ඒක පිච්චුවා. GLP රිස් මැතිතුමා අද ප්‍රවෘත්ති සාකච්ඡා වලට ගිහිල්ලා කියනවා මේ ව්‍යවස්ථාව තුළ සිංහලකේ තියෙන ඒකීයභාවය දෙමළකේ නැහැ කියලා මේ කෙටුම්පතේ. මම එතුමාගෙන් අහනවා, ඇත්ත වශයෙන්ම එතුමා 2002 හදපු ව්‍යවස්ථාවේ ඒකීයභාවය කියන එක තිබුණේ නැහැ, එක්සත්භාවය කියලා කෙතිබුණේ. ඒකීයභාවයක් තිබුණේ නැහැ. නමුත් ඇයි මේ දේශපාලන මේ විදියට මේ දේශපාලන හඬ එළියට ගෙනියන්නේ මේ වැරදි ආකල්පවලට? මේ රටේ මේ හමුදාව ත්‍රිවිධ හමුදාව ආරක්ෂක අංශය මේ කැපවීම කරලා මේ රට ආරක්ෂා කළ දුන්නම දේශපාලනඥයන් හැටියට දේශපාලන විසඳුමක් සඳහා අපි ප්‍රවිෂ්ඨ වෙන්න ඕන මොන ආකාරයකින් හරි. ඒක බලය බෙදීම පල්ලෙහා මට්ටමට වෙන්න පුළුවන්, බලය බෙදීම මධ්‍යම මට්ටමට වෙන්න පුළුවන්, බලය බෙදීම ඉහළින් විතරක් වෙන්න පුළුවන්. ඒ කුමකින් බලය බෙදුවත් මං හිතන්නේ සියලු දෙනා සාකච්ඡා කරලා එක තැනකට එන්න ඕන. මේ රටේ ජීවත් වෙන හැම ජාතියක්ම 1948 මේ රටේ නිදහස ලබාගත්තේ සිංහල ජාතිය විතරක් නෙවෙයි. මේ රටේ නිදහස ලබාගත්තේ දෙමළ, මුස්ලිම්, සිංහල කියන අපි ඔක්කොම එක්ක අහුවෙලා. එදා අපිට තිබුණේ නැහැ ජාතිවාදයක්. දේශපාලන පක්ෂ මේ ජාතිවාදය ඇති කරා. දේශපාලන පක්ෂ විසින් සම්පූර්ණයෙන්ම ජාතිවාදී විදියට මිනිස්සු හැසිරෙව්වා. ඒවයි ප්‍රතිඵල තමයි අද ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා අද අපිට කියන්න පුළුවන් රට බෙදෙනවා කියලා. කොහොමද රට බෙදන්නේ? මේ පාර්ලිමේන්තුවේ සම්මත වෙන්න එපා ව්‍යවස්ථාවක්. එහෙම රට බෙදන්න පුළුවන්ද? අපිට ඕන විදියට මේ එක පක්ෂයකට ඕන විදියට ව්‍යවස්ථාවක් ගේන්න පුළුවන්ද? නෑ, මේ අපි ඔක්කොටම සාකච්ඡා කරන්න පුළුවන්. මේ විදියට සාකච්ඡා මණ්ඩපයක් තිබුණේ නෑ ව්‍යවස්ථාවකට. අද ව්‍යවස්ථා කෙටුම්පතක් හැදුවම ඒ කෙටුම්පත එළියෙත් කතා කරනවා, රූපවාහිනියෙත් කතා කරනවා, සංඝයා වහන්සේලාත් කතා කරනවා, පිට පල්ලිවලුත් කතා කරනවා, මේ සියලු දෙනා අද කතා කරනවා. කතා කරලා මේවා එක තැනකට ගෙනල්ලා මේ 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 ව්‍යවස්ථා පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක සභාවක් බවට පත් කරලා තියෙනවා. ඕන මන්ත්‍රීවරයෙකුට අදහස ප්‍රකාශ කරන්න පුළුවන්, ඕන කෙනෙකුට එළිය ප්‍රකාශ කරන්න පුළුවන්, සංශෝධන ගේන්න පුළුවන්. මේක අපිට හොඳ නැත්නම් 13න් එහාට යන්න නැත්නම් 13 නවත්ත ගන්න ඕන නම් ඒකත් කරන්න පුළුවන්. එහෙමනත්තම් පල්ලෙහා මට්ටමට බලය බෙදන්න පුළුවන් නම් ඕනනම් පල්ලෙහා මට්ටමට බලය බෙදන්නත් මේ සභාවට එකඟත්වයක් ගන්න පුළුවන්. එහෙම තියෙද්දි එළියට ගිහිල්ලා කියනවා මේ විවස්ථා මණ්ඩලයේ මේ සියලුම පක්ෂවලට එකට වාඩි වෙලා අගමැතිතුමත් එක්ක එකට වාඩි වෙලා හදලා කරුණු ඉදිරිපත් කළ විවස්ථාවේ එළියට ගිහිල්ලා කියනවා විවස්ථාවට විරුද්ධව මේ එක මණ්ඩපේ සාකච්ඡා කරනවා. මං හිතන්නේ මේක මේ දේශපාලන පටු දේශපාලන කලාව තුළ මං හිතන්නේ නැවත්තත් විනාශයකට අපි යනවා. මේ පාර්ලිමේන්තුව තුළ යම් විධිමත්යක් අපිට කරන්න බැරි වුණොත්, මොකද මේක ජාතික අවශ්‍යතාවයක්. මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක අනිත් දේශපාලන පක්ෂ එකට වාඩි වෙලා ඉන්න වෙලාවක මේ රටේ අවුරුදු ගාණක් ගන්න බැරි වුණු තීන්දුව ගන්න පුළුවන් වෙලාවක මේ රටට ගැළපෙන දෙයක් නිර්මාණය කිරීම තමයි මං හිතන්නේ ඉතාමත් වැදගත් වෙන්නේ. ඒ නිසා අපිට මේක ඉතාමත් වැදගත් අවස්ථාවක්. ඒ නිසා මේකෙදි මිනිස්සු නොමග යවන දේවල් මං හිතන්නේ ප්‍රකාශ කිරීම ඉතාමත්ම වැරදි කියන මා ප්‍රකාශ කරනවා. ඒ වගේම මුලාසනාවුරුල මන්ත්‍රීතුමාට එක විනාඩියක් දෙන්න. මොකද කාංචන විජේසේකර ගරු මන්ත්‍රීතුමා සඳහන් කරා මේ නැව දැන් රාජ්‍ය ඇමතිතුමා ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ කරා. මොකද මේක ගරු මන්ත්‍රීතුමා මේක ආණ්ඩුවක් එක ආණ්ඩුවක් ගනුදෙනු කරන්න. මේක වෙනම එකක් නෙමෙයි. ආණ්ඩුවක් එක රුසියානු ආණ්ඩුවත් එක්ක අපි ගනුදෙනු කරන්න. මේක මිලේට ගැනීම සඳහා මේක මේ කාලෙ වෙච්ච දෙයක් සිද්ධ වෙයක් නෙමෙයි. මේක තවම මම දැක්ක රූපවාහිනී විවාදයකදී පෙරේද මේ නැව අරගෙනේ කියනවා. ඒක මන්ත්‍රීවරයෙක්. නැව අරගෙන නෙමෙයි නැව හදන්නේ දෙසැම්බර් මාසේ 31ට මෙහා අපි තීන්දුවක් දීලා රුසියාවට දැනුම් දුන්නාට පස්සේ තමයි නැව හදන්න පටන් ගත්තේ. මාස 40ක් යනවා මේ නැව හදන්න. මාස 40ක් මේ මාස 40කට පස්සේ තමයි මේ නැව හදන්නේ. මන්ත්‍රීවරයෙක් කියලා රූපවාහිනී කියනවා නැවක් අරගෙනේ කියලා. ඉතින් මේවා තමයි. මොකද මේ රටේ මහජනතාව මාධ්‍ය හද සංවේදී මහජනතාව හිතනවා එක සැරේටම කොමිස්සයක් ගහලා කණ්ඩායමක් එක නැවක් මිලේට අරගෙනේ කියලා. එතකොට ඒ වගේ ප්‍රවෘත්ති දුන්නම මහා භයානක තත්ත්වයක්. ඒ නිසා අද වෙනද වගේ නෙමෙයි. මේක සමාජය තුළ කතිකාව වෙනවා. ඒ නිසා මේ නැව අපි ඇයි මේ නැව ගන්නෙ? මේ කලාපයේ වර්ග සතපුම් 512,000ක් තියෙනවා. මේ අපේ භූමි ප්‍රමාණයෙන් 8ක් මේ 8 ආරක්ෂා කරන්න ඉහළ තාක්ෂණයකින් යුත් නැව් එකක් නෙවෙයි අපිට 20ක් අවශ්‍යයි ඉහළ තාක්ෂණයෙන් ඕන. එතකොට සමහර විට කියන්න පුළුවන් යුද්ධයක්වත් නැහැ ඇයි නැව් ගන්නෙ? අපි යුද්ධයේ වෙලාවේ අපිට තිබුණු මූලික ප්‍රශ්නේ මේ එවලට එන හතුර කොහොමද බේරගන්නේ කියලා. හතුරගෙන් අපි කොහොමද මේක බේරගන්නේ? අපිට අද තියෙන ප්‍රශ්නේ අපිට ජාත්‍යන්තර වශයෙන් අපිට තියෙන බලපෑම් වලට අපේ මූදු සීමාව අපි කොහොමද ආරක්ෂා කරන්නේ? අපිට මත්ද්‍රව්‍ය ගේන එක කොහොමද අපිට ආරක්ෂා කරන්නේ? අපේ නැව් වලින් තෙල් නැව් කොහොමද අපිට ආරක්ෂා කරන්නේ? අපේ ආහාර නැව් අපිට කොහොමද ආරක්ෂා කරන්නේ? ඒ වගේම හමුදා නාවික හමුදා විසින් කොහොමද මේ තීරය අනිකුත් ආපදා වලින් ආරක්ෂා කරන්නේ? මෙන්න මේ සියලුම කරුණු වලට තමයි අපිට මේ නාවික ආරක්ෂාව අවශ්‍ය වෙලා තියෙන්නේ. ඒ නිසා ගරු
කාලය අවසానයි ගරු
ඇමතුම මුලාසනාඩු මන්ත්‍රීතුමනේ අපි මේ නැව පිළිබඳ වෙන කිසිම ගැටලුවක් ඇත්තේ නැහැ. මේ නැව මේ මීට අමතරව මේ මුර සංචාර වෙනත් නැව් ආරක්ෂා කිරීම මෙහෙයුම් මූදේ සිට ගොඩබිම් ප්‍රහාර ක්‍රියාන්විතවලට නායක හමුදාවට ආරක්ෂා සැපීම මුහුදු සීමාවේ බිම් බෝම්බ ඇටවීම ජාතික සාගර සීමාවන් ආරක්ෂා කිරීම අනන්‍ය ආර්ථික කලාප සුරක්ෂිත කිරීම සියලු නාවික හමුදා මෙහෙයුම් වලට දායක වීම සාගර පරිසර පද්ධති සුරක්ෂිත කිරීම අනතුරට පත් වූ යාත්‍රා මුදවා ගැනීම මේ සඳහා මේ
නායක ඇමතුමනි
මේ නාවික නාවික නැව යොදා ගන්නවා. ඒ නිසා ගරු මුලාසනාඩු මන්ත්‍රීතුමනි මේක නිවැරදිව මහජනතාව අතරට යා යුතුයි කියලා ප්‍රකාශ කරමින් ඔබතුමාට
මම ස්තුති පිළිගන්නවා. ගරු අමාත්‍ය නිරෝෂන් පෙරේරා.
ගරු මුලාසන මන්ත්‍රීතුමනි අද දින ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ වැයශීෂයේ විවාදයට සම්බන්ධ වීමට සැලසීම පිළිබඳ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. අප රටේ ප්‍රතිපත්ති ඒ වගේම ආර්ථික කටයුතු සහ තරුණ කටයුතු පිළිබඳව කටයුතු කරන ප්‍රමුඛ අමාත්‍යංශයක් හැටියටත් ඒ වගේම ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයේ යටතේ මෙහෙවන අමාත්‍යංශයක් හැටියට අපි මේ රටේ පැහැදිලි වෙනසක් කරන්නට කටයුතු කරලා තියෙනවා කියලා මම සඳහන් කරන්න කැමතියි. අපි මේ අමාත්‍යංශයේ යටතේ ඇත්තටම මේ රටේ ඉතාම ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම සඳහා නගරේ විතරක් නෙමෙයි සියලුම ග්‍රාමීය ගම්වලට ඒ ආර්ථික ශක්තිය ගෙන යන වැඩපිළිවෙළ අපි ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ වගේම අපේ රටේ අනාගතය බාරගන්න ඉන්න තරුණ පරපුර ශක්තිමත් කරලා ඒගොල්ලන්ව මෙහි මේ කාර්යභාරයත් මේ අමාත්‍යංශයේ යටතේ තියෙන ආයතන ගණනාවකින් අපි ඒ මෙහෙවර මේ වෙලාවේදී ඉෂ්ට කරනවා. අද මේ සභාවේ අපේ අමාත්‍යංශයේ යටතේ තියෙන විවිධ කරුණු කාරණා පිළිබඳව අදහස් ප්‍රකාශ කරපු ඒ සියලුම ගරු මන්ත්‍රීවරුන්ට අපේ ඒ අවධානය යොමු කරන්නට පුළුවන් වුණා. විශේෂයෙන්ම අපි කියන්න ඕනේ මහා බැංකුවේ බැඳුම් කර සිද්ධිය පිළිබඳව අපේ විපක්ෂයේ මන්ත්‍රීවරු ගණනාවක් අද ඒගොල්ලන්ගේ අදහස් ප්‍රකාශ කරා. ඒ අදහස් ප්‍රකාශ කරනකොට අපි දැක්කා ඒකාබද්ධ විපක්ෂයේ අදහස් වලින් මේ මහා බැංකුවේ ඒ බැඳුම් කර කොමිසම දාලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ වගේ කතා කර මහින්ද රාජපක්ෂ තමයි මේ බැඳුම් කර කොමිසම දාලා තියෙන්නේ. ඒ වගේම ඒගොල්ලන් තමයි කෝප් කමිටුවේ සභාපති ධූරය JVP එකට දීලා තියෙන වගේ තමයි කතා කරේ. නමුත් අපි අද කියන්න කැමතියි එදා අපි මේ සිද්ධීන් වාර්තා වෙනකොටම ගරු අග්‍රාමාත්‍යතුමා පැහැදිලිවම කිව්වා ඕනම පරීක්ෂණයක් කරන්න කියලා. ඒක නිදහස දුන්නා. කෝප් කමිටුව හරි ජනාධිපති කොමිසම හරි අධිකරණ ක්‍රියාමාර්ග හරි වෙන කමිටුව හරි මං හිතන්නේ ලංකාවේ ඉතිහාසයේ බලනකොට එක සිද්ධියක් පිළිබඳව ඔය විමර්ශන දාලා තියෙන වැඩිම විමර්ශන ගන්න මේක වෙන්නේ. මාධ්‍ය නිදහස දීලා තියෙනවා ඕන දෙයක් වාර්තා කරන්න ජනතාවට ඒක කරුණු පිළිබඳව ඇල්පෙනෙත්තේ ඉඳලම ජනතාවට දැනගන්න පුළුවන්. අපි මොනවත් වාර්ණ දාන්න ගියේ නැහැ. අපි මාධ්‍යවේදීන්ව සුදු ඈන් වලින් උස්සන්න ගියේ නැහැ. මාධ්‍යවේදීන්ට කතා කරලා තර්ජනය කරන්න ගියේ නැහැ. අතුරුදහන් කරන්න ගියේ නැහැ. ඒ නිදහස අපි එදා පොරොන්දු පරිදි අපි මේ රට දීලා තියෙනවා. අපි කියනවා මේක ඉතාම ඉක්මනින් පරීක්ෂණයක් කරන්න. කවුරු හරි වැරදි කරලා තියෙනවා නම් ඒ වැරද්දට දඬුවම් දෙන්න. ඒක ලොකු දේශපාලන සර්කස් එකක් කරගෙන තමන්ගේ බලය ගැනීමේ උවමනාවට ඒක පාවිච්චි කරනවා නම් ඒක ඉස්සරහට මං හිතන්නේ ඒක හරියන්නේ නැහැ කියන දේ තමයි අපිට කියන්න තියෙන්නේ. විශේෂයෙන්ම අපි මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ ওই චෝදනා කරන සියලු දෙනාටම එකග වෙන්න බෑ. ඇත්තටම මේකේ ওই හොරගම් කරලා තියෙනවා කියන ගාන කොපමණද කියලා. එහෙනම් ඉතින් එකග වෙන්න බෑ. එහෙමත් බෑ. එක එක ගණන් තමයි අද කිව්වේ. ඒ හින්දා අපි මේක ඉතාම සංසුන්ව අපි කිසිම ප්‍රශ්නයක් අපි ඒ විමර්ශන වලට ඇති කළා නැහැ. අපි මතක් කරන්න ඕනේ මේ පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂය කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 107 දෙනෙක් ඉන්නවා. ඒ 7 දෙනාගේ අපේ නායක හැටියට ගරු අග්‍රාමාත්‍යතුමා ඒ අග්‍රාමාත්‍ය ධූරයේ හොබබන. ඒ වගේම වැදගත් අමාත්‍යංශ ගණනාවක් අපේ මන්ත්‍රීවරු ඒ වගකීම් ඉටු කරනවා. ඉතින් මං හිතන්නේ මේ සියලුම ඒ අමාත්‍යංශ වලින් කිසිම බාධාවක් මේකට වෙලා නැහැ. අඩුවන තරමේ ඔය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු ඔය ෆෝන් රෙකෝඩ්ස් දීපු කියන ආයතනය පවා අපේ ඒ එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරයෙක් යටතේ තමයි තියෙන්නේ. එහෙමවත් අපි බාධා කළා නැහැ. ඉතින් ඒ හින්දා ගරු අග්‍රාමාත්‍යතුමා පැහැදිලිවම කියලා තියෙනවා එතුමාට කිසිම දෙයක් හංගන්න ඕනේ නැහැ. එතුමාට යම්කිසි කරුණක් පැහැදිලි කරන්න ඕන නම් එතුමා ඇවිල්ලා පැහැදිලි කරන්න. ඉතින් ඒ හින්දා අපි මේ අවස්ථාවේදී ඒ පිළිබඳව අපි පූර්ණ සහයෝගය අපි දෙනවා ඒක පරීක්ෂණය කරන්නට. දඬුවම් කරන්න ඕන අයට ඒ අපේ රටේ නීතිය අනුව දඬුවම් කරන්නට ඒ අවස්ථාව තියෙනවා. නමුත් මේක දේශපාලන වශයෙන් අපේ පක්ෂය විනාශකරන උත්සාහ දරනවනම් තමන්ගේ නැති වී ගිය බලය නැවත ගන්නට උත්සාහ කරන්න බලනවනම් නැත්තම් දේශපාලන වශයෙන් අපේ නායකයන් විනාශ කරන්නට බලනවනම් ඒ උත්සාහය සාර්ථක වෙන්නේ. ඒ වගේම අපි දැක්කා මේ අවස්ථාවේදී අපිට කියනවා විශේෂයෙන්ම අපේ රටේ ආර්ථිකය කඩාවැටලයි කියලා. ආර්ථිකය එදා කාලේ වගේ ශක්තිමත් නැහැ කියලා කිව්වා. ජීවන වියදම වැඩි උණයි කියලා කියනවා. නමුත් මං අහන්න කැමතියි අපි 2015 දී මේ රට අපි බලය ගන්නකොට ඇත්තටම ණයබරෙන් මිරිකලා තිබුණු රටක්, විදේශයේ වශයෙන් කොන් වෙලා තිබුණු රටක්, අනාගතය ගැන අපිට සිහින මවන්නට නෙමෙයි ඒකාධිපතිවාදයට යටත් වෙලා අපි මිය යනවාද කියන ඒ තර්කයෙන් ජනතාව හිතන් උන්නු රටක් තමයි අපි ගත්තේ. නමුත් අපි මේ පහුගිය දා නියගයක් තිබුණා එක පළාතක, ගංවතුරාව අපිට අනිත් පැත්තෙන්. නමුත් එහෙම වුණත් කෘෂිකර්මය ඍණ වුණත් අපිට හොඳ වර්ධන වේගයක් අපිට මේ රටේ පවත්වාගෙන යන්න පුළුවන් වුණා. අපි එදා බලය ගන්නකොට කිව්වා ගමේ සංවර්ධනය නතර වෙලයි කියලා. එදා අපි බලය ගන්නකොට කිව්වා ඒගොල්ලන් කරපු ඒ ආර්ථික ප්‍රතිසංවිධාන නැත්නම් ආර්ථික වර්ධනය අපිට කවදාවත් ගන්න බෑ කියලා. නමුත් අපි කියන්න කැමති අද ගමේ වැඩ වෙනවා. ඒක තමයි විපක්ෂයට අද කියන්න බැරි අද සංවර්ධනය නැවතිලා නැහැ කියලා. ඉස්සර කිව්ව ඒ රෙකෝඩ් එක අද මාරු කරගෙන තියෙනවා. එහෙනම් අපි මතක් කරලා දෙනවා මේ අවුරුද්දේ ආයවැයෙත් ගමේ සංවර්ධනයට විශාල මුදල් ප්‍රමාණයක් අපි වෙන් කරලා තියෙනවා. ඒ ගමේ සංවර්ධනය සඳහා අපි මේ විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කරේ ග්‍රාමීය ආර්ථිකය අපේ ජනතාවට ඉතාම වැදගත් ලෙස බලපානවා. අපේ රටේ විශාල ජනතාවක් ග්‍රාමීය ආර්ථික ප්‍රදේශවල ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වෙනවා. ඒ හින්දා අපි නිසි ක්‍රමවේදයක් තියෙනවා දිසාලේකම්වරු හරහා, ප්‍රාදේශීය ලේකම්වරු හරහා, ඒ වගේම දේශපාලන අධිකාරිය, ඒ වගේම ගමේ ඒ තියෙන සමිති සමාගම් සමග එක්වෙලා නියම සංවර්ධනයක් අපි ගමට ගෙනියන්න අපි අද ක්‍රමවේදයක් භාවිත කරලා තියෙනවා. අපි ග්‍රාම නිලධාරී වසම් 13,000කට වඩා අපි මේ සංවර්ධන ක්‍රියාදාමය ක්‍රියාත්මක කරලා මිලියන ගණනාවක් අපි ගම් තුළට ඒ සංවර්ධනය සඳහා යොමු කරලා තියෙනවා. ඒ වගේම අපේ මන්ත්‍රීවරුන්ගේ විමද්දගත අපි හැම කෙනාටම දීලා තියෙනවා. අපි දැකලා තිබුණා එක් වකවානුවක විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට විමද්දගත තිබුණ නැහැ. නැත්තම් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට විමද්දගත වැඩි කරේ නැහැ මේ වියදම් හරිලන පරිදි. අපිත් පහුගිය පාර්ලිමේන්තුවේ හිටියා. ඒ පාර්ලිමේන්තුව පුරාම කොච්චර වියදම් වැඩි වුණත් ඒ විමද්දගත වැඩි කරේ නැහැ. නමුත් අපි බලයට ආවට පස්සේ අපි විමද්දගත ඒ මුදල් ප්‍රමාණය හැම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ටම 100%ක් වැඩි කරලා තියෙනවා. ඒකෙන් පාර්ලිමේන්තු එදා කොන් වෙලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාට අද එදාට වඩා යම්කිසි කාර්යභාරයක් තමන්ගේ දිස්ත්‍රික්කය තුල කරගන්න පුළුවන් ශක්තියක් අපි රජයක් වශයෙන් අපි කරලා තියෙනවා. ඒක අපි ආණ්ඩු පක්ෂයේද විපක්ෂයේද කියලා අපි වෙන් කළ නැහැ. ඒ වගේම අපේ චෝදනාවක් එල්ල වුණා අපිට විශේෂයෙන්ම ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා හැම වෙලාවෙම කියනවා අපි වෙන් කරන මුදල අපි ක්‍රියාත්මක කරන්නේ ව්‍යාපෘති. ඒ වෙන් කරන මුදල ආපහු වසර අන්තිමේදී භාණ්ඩාගාරයට යනවා. නමුත් අපි කියන්න සතුටුයි මේ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ග්‍රාමීය යටිතල පහසුකම් ඒ සංවර්ධන ක්‍රියාදාමයේ අපි මේ අවුරුද්දේ මිලියන 17,148ක් අපි වියදම් කරලා තියෙනවා. ඒක අපි අරලා තියෙනවා. විශේෂයෙන්ම ව්‍යාපෘති 51000කට වඩා අපි ක්‍රියාත්මක කරමින් යනවා. අපි ගිය අවුරුද්දේ මේ වගේම ව්‍යාපෘති 50000කට වඩා අපි ක්‍රියාත්මක කරා. ඒකේ ප්‍රගතිය 99යි. 99ට වඩා අපි ප්‍රගතියක් අපි ඒක අත් කරගත්තා. ඒ තුලින් එදා ගමේ බලාගෙන හිටපු ඒ වැඩ කටයුතු අපිට එකපාර කරන්න බෑ. නමුත් අපි ඒ ක්‍රමයෙන් ක්‍රමයට අපි ඒකට මුදල් වෙන් කරලා ඒ තුලින් අපි ඒ ගමේ සංවර්ධනය පියවරෙන් පියවරට අපි අරන් යනවායි කියලා සතුටින් ප්‍රකාශ කරනවා. ඒ වගේම අපි තරුණ කටයුතු ගත්තාම මං හිතන්නේ මේ අයවැය විශාල ලෙස තරුණයන් ශක්තිමත් කරන්නට කටයුතු කරලා තියෙනවා. අපි යෝන් පාර්ලිමේන්තුව, යෝන් පුරය, ඒ වගේම අනිකුත් වැඩසටහන්, ඒ වගේම තරුණයාට ගමට ගිහිල්ලා ඒ තරුණයාගේ නායකත්වය තුළ ගමේම සංවර්ධන වැඩ කටයුතු කරන්නට වෙනම අපි ප්‍රතිපාදන වෙන් කරලා අපි ඒ තුළින් ඒ තරුණ ජවයට නිසි තැනක් අපේ ජාතික සංවර්ධන සැලැස්මේ අපිට දෙන්නට අපිට හැකියාව තිබිලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම මේ තරුණ තරුණියන් අපේ ගෝලීය ආර්ථිකයට බද්ධ කරලා ඒ වගේම ලංකාවේ ආර්ථිකය තවත් ශක්තිමත් කරලා ඒගොල්ලන්ට සම්පත් සාධාරණ ලෙස බෙදා දීමේ ඒ ආර්ථික ක්‍රමයකට ඉස්සරහට ගිහිල්ලා ඒගොල්ලන්ට අනාගතය ගැන විශ්වාසයක් තියාගන්න පුළුවන් වෙන විදිහට අපිට හොඳ රටක් අපිට නිර්මාණය කරන්න පුළුවන් වෙයි කියලා. ඒ නිර්මාණය කරනකොට අපි දන්නවා එක්සත් ජාතීන්ගේ 2030 එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධනයේ අනුව අපි පංගුවක් වෙලාවට දැකලා තියෙනවා. පංගුවක් රටවල් සංවර්ධනය වෙනකොට ඒගොල්ලන්ගේ පරිසරය විනාශ කරගන්නවා. පංගුවක් රටවල් ඒගොල්ලන් සංවර්ධනය වෙනකොට ඒගොල්ලන්ගේ සමාජය විනාශ කරගන්නවා.
ගරු අමැතිතුමනි, තව විනාඩියක් තිබෙනවා.
මම ඉවර කරනවා. ඒ හින්දා අපි විශේෂයෙන්ම අපේ තරුණ තරුණියන්ගේ අනාගතය සුරක්ෂා කරන්නට අපි මේ තිරසර සංවර්ධනය ඔස්සේ අපේ රටට ගැළපෙන පරිදි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් ඒ වගේම තරුණ සංවර්ධනය අපි ළඟා කරන්නට කටයුතු කරලා තියෙනවා. ඒ හින්දා මම සතුටුයි කියන්න පහුගිය කාලේ 2016 පොදු රාජ්‍ය මණ්ඩලයේ ඒ තරුණ සංවර්ධන ඒ ඉලක්කවලින් අපි රටවල් 183කින් 31 වෙනි ස්ථානයට අපි ළඟා වෙලා තියෙනවා. අපි අලුත් රජය ආවට පස්සේ අපි රටවල් 40ක් විතර ඒ අභිභවා අපි උඩට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක හොඳ ප්‍රවණතාවක්. අපි බලාපොරොත්තු වෙනවා අධ්‍යාපනයේ තියෙන ප්‍රතිසංස්කරණ, ඒ වගේම අපේ අනිකුත් තරුණ සංවර්ධන ක්‍රියාදාමය අපි තව තවත් ගම්වලට ගිහිල්ලා තව තවත් තරුණ තරුණියන් ඒකට එක්රාශ කරලා ඒ වගේම අපේ අලුත් ආර්ථික දැක්ම ගෝලීය ආර්ථිකය ඒ වගේම අපේ දේශීය ආර්ථිකයේ ප්‍රතිසංදාන එක්ක අපිට ඒ තරුණ තරුණියන්ට හොඳ මාර්ගයක් අපිට ලබා දෙන්න පුළුවන් මේ රට ගැන විශ්වාසයක් තියලා එදා රට ඇතහැරලා තරුණයන් යනවා වෙනුවට ඒ තරුණයන් ආයම ලංකාවට ඇවිල්ලා මේ රට තුළ තමන්ට කැමති රැකියාවක් තමන්ට කැමති ව්‍යාපාරයක් හදාගෙන තමන්ගේ ඒ පවුල නඩත්තු කරගන්න තමන්ගේ පවුල රැකක බලාගන්න ඒ වගේම තමන්ගේ දෙමව්පියන්ට හොඳ මහලුයේදී ආරක්ෂාවක් දෙන්න පුළුවන් ශක්තිමත් තරුණ පරපුරක් අපේ රටේ බිහි කරලා ඒ තුළින් අපේ රට බලගතු රටක් බවට පත් කළා ඉස්සරහට යන්න තමයි අපේ වෑයම. ඒ සඳහා අපි ප්‍රතිපත්ති ප්‍රකාශනයක් අපි ඉදිරිපත් කළා තියෙනවා. 2025 වෙනකොට අපි මේ රට වෙනස් කරලා ගෝලීය වශයෙන් තියෙන ඒ තරගකාරී ලෝකයට අනිත් රටවල් අභිබවලා යන්න පුළුවන් ඒ ශක්තිමත් රටක් අපි හදන්න ඕනේ. ඒ ශක්තිමත් රටක් හදනකොට අපේ තරුණ වැඩසටහන්වල මූලිකත්වය දෙන්නේ ජාතීන් හා ආගම් අතර ඒ සහෝදරත්වය අපි වර්ධනය කරන්නට. මොකද අපිට ඒ තරුණ තරුණියන්ට එකට ඉන්නට, එකට වැඩ කරන්නට, සහයෝගයෙන් ලාංකිකයන්සේ ඉදිරියට යන්නට අපිට ඒ ලෝකය නිර්මාණය කරලා දෙන්න පුළුවන් නම් අපිට අනාගතයේදී ශ්‍රී ලංකාව කියන එක රටක් අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් ඒ හින්දා අපි බලාපොරොත්තු වෙනවා මේ වැඩසටහන් තුළින් එදා ඒ අනාගතය ගැන විශ්වාසයක් තිබුණ නැති
සියලු
දෙනාටම අපි විශ්වාසය ඇති කළා ඒ තුලින් අපි ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවායි කියමින් ගරු අගමැතිතුමා ඇතුළු ඒ සියලුම නිලධාරීන්ට ස්තුතිවන්ත වෙමින් මගේ කතාව අවසන් කරනවා.
බොහොම